Order, please. ලිපි ලේකණාදිය පිළිගැන්වීම කරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012 සහ 2013 වර්ෂ සඳහා මණිකා ස්වර්ණාභරණ පරීක්ෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2014 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍යතුමා.
I present the annual report and accounts of the cooperative wholesale establishment for the year 2011. I move that this report be referred to the sectoral oversight committee on business and commerce.
Garu Vavili Karmanta Amatyatuma.
Garu Kathanayakathumani, 2013 varshaya sadha upparishana aayathane varshika vartha mama idiripat karami. මෙම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ප්‍රවාහන හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2012 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, යාජපාල වර්ෂඳා ප්‍රවාහන සිවල් ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2012 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2014 වර්ෂය සඳහා සීමා සහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව යන කාරණා සම්බන්ධයෙන් එම කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපනය මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Sectoral Oversight Committee on Education and Human Resources Development on the matters related to the bill entitled the Universities Amendment Order made under Section 25A of the Universities Act Number 16 of 1978 and other made under Section 27(1) of the Universities Act Number 16 of 1978 referred to the said committee.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on resolutions related to revision of salary and allowances to the Director General of Commission to investigate allegations of bribery or corruption and emoluments and other allowances being paid to chairmen and members of independent commissions referred to the said committee.
Parliamentary Stavara Niyoga Anka 47-5 Yarathaya Vartha Piligannima. අංක 47 යටතේ ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුපද ප්‍රතිපදව ගරු කාන්තා ළමා කටයුතු අමාත්‍යම විසින් ඉදිරිපත් කරන වාර්තාව.
ගරු කථානායකතුමනි, ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පද පිළිබඳ අංක 47-5 දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වාර කිවීම කවදාද? වෙස්සම් පිළිගැන්වීම ගරු වජිර අභිවාදන මැතිතුමා.
ගරු කථානායකතුමනි, බත්තර මුල්ල ජයවර්ධනගම අංක 2B ඇලිරක් 41 දරන ස්ථානයේ පදිංචි GLPS Abedira Mahatagin Labunu Petsamat, Pitigala Patinikodian Lipinia Padinchi, Cyril Jaisinga Mahatagin Labunu Petsamat, Gal Ayurveda Rowali Sevakarana Vaidya K.K. Nanakara Mahatagin Labunu Petsamat, Gala Sri Gunaratna Mahavati Anka Tissara Dharanisthane Padinchi, K.G. Ratnasiri Mahatagin Labunu Petsamat, Katuneriya Siyapatayana Lipinia Padinchi, L.A.S. Vasanta Pranandu Mahatagin Labunu Petsamat, Gala Talapitiya Bandaranayaka Pradesi Anka Tiya Alairak Dharanisthane Padinchi, M.M.H. Riyasa Mahatmiyagin Labunu Petsamat, Gala China Korutuwa Sri Devamittapare Anka 77 Dharanisthane Padinchi, G.K. Atula Mahatagin Labunu Petsamat, Navalapitiya Hapugasthalawa Halgolavatta Yana Lipinia Padinchi, S.M.L.S. Siriwardana Mahatagin Labunu Petsamat, Gala Talpe Kandevatta Hinatikala Dakuna Yana Lipinia Padinchi, U.K. Vijayasiri Mahatagin Labunu Petsamat, Gala Bope Vakunagoda Patumage Nishadi Anka 13 Dharanisthane Padinchi, W.P.S. Harichandra Mahatagin Labunu Petsamat, Ikkaduwa Vavala Deepayana Lipinia Padinchi, W.W. ASSP Pranandu Mahatagin Labunu Petsam Piligannawa.
Garu Patali Champaka Ranaka Mathuma, Garu Mahinda Amirvira Mathuma,
Garu Kathanayakathumani Ambalanthotta Oluwila Rotawala Para Yana Lipinaya Padinchi, WLP Sanath Mahatagin Labunu Petsama Piligannawa.
Garu Ranjith Simalapitiya Mathuma, Garu Lasantha Alagiyawanna Mathuma, Garu Nishant Mutuvettikamage Mathuma,
Garu Kathanayakathumani Akmivana Yelagoda Yelavathyan Lipinaya Padinchi, M.G. Samarapala Mahatagin Labunu Petsama Piligannawa.
Garu Manusha Nanayakkara Mathuma,
Garu Kathanayakathumani Alpitiya Kurunduguhathakma M.P. Mawatha Pirisvilayana Lipinaya Padinchi, A.K.G. Ananda Mahatagin Labunu Petsama Piligannawa.
Garu Edward Gunasekara Mathuma, Garu Buddhika Patirna Mathuma,
Garu Kathanayakathumani Devinuwara Kapugama Batahira Sarasaviyana Lipinaya Padinchi, A.G.R. Seniviratna Mahatagin Labunu Petsama, Habaradu Amaravasayana Lipinaya Padinchi, G.P. Amarasekara Mahatagin Labunu Petsama, Matara Nupe Wilmat Balasurya Mahatha Anka 13 Dharanisthane Padinchi, Kamkaru Vishwabhava Anka 26 Sthane Sevakarana M.I.M. Sahir Mahatagin Labunu Petsama, Matara Sultanagoda Kakilyana Lipinaya Padinchi, M.A. Ruwan Kumar Mahatagin Labunu Petsama, Veligama Panayatiyana Margahayanayan Lipinaya Padinchi, Mahagamage Soma Mahatmiyagin Labunu Petsama Kwashen Petsam Pahak Piligannawa.
Garu Rohini Kumar Vijayaratna Mathiniya,
Garu Kathanayakathumani Ubbiliya Maragamu Anka 19 Dharanisthane Padinchi, P.G. Sudanta Podibandara Mahatagin Labunu Petsama Piligannawa.
Vachika Pilituru Apeksha Karana Prashna, Garu Buddhika Patirna Mathuma Saukhya Poshanaya Deshiya Vaidya Amathyamantubage Asimata.
Mama Ahanawa Garu Kathanayakathumani.
Garu Kathanayakathumani Prashne A Eka Pilitura 2436 ay 2 631 ay Deka Haisi Tisekai Tuna Deda Sekolaha 21st Tuna Deda Sekolaha Tis Dekai Deda Dolaha Tiai Deda Dahatuna Visihatai Deda Dahatra Visihai Deda Pahalua Tisekai Ekatu Ekasi Hatris Hai Hatara Tunsi Anu Hatarai A Eka O Deka Adeka Abastana Kula Sadana Sanda Pratikara Kirima, Didas Atrasita Prativirus Ausha the Labadima, Aramba Kirima, Rasayanagara Parichana Pasukan Labadima, Satkara Seva Sapayanan Pun Kirima. Tuna, Egdanasi Asu, whatever she sita Paritakan Labana Rudir Sample and HIV Asadane Pariksha Kirima, HIV Asadi the Garbani Mawarunata Vishes of Pratikara Aramba Karate, වාණිජ ලිංගික සේවා සපයන්නන් සඳහා සහ අවදානම් කණ්ඩායම් සඳහා දෙනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ලිංගික සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ STD සායනවලට පැමිණෙන සියලුම පුද්ගලයින්, ක්ෂය රෝගීන් මෙන්ම පූර්ව ප්‍රසව සායන සඳහා පැමිණෙන ගර්භණී මව්වරුන්ගේද HIV පරීක්ෂණ සිදු කිරීම, රට පුරා සිටින බන්ධනාගාර රැඳවියන් සඳහාද HIV සේවාවන් සපයනු ලබයි. සියලුම HIV ආසාදිත පුද්ගලයන් සඳහා හෙපටයිටිස් B එන්නත ලබා දෙනු ලබයි. ලිංගාශ්‍රිත රෝග සහ HIV AIDS රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා රජය පියවරගෙන ඇත. ඈ පණනෝ කරන්නේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමාගේ පිළිතුර අනුව ජනරල් ශ්‍රී ලංකාවේ ඉන්න HIV ආසාදිත සංඛ්‍යාව 2436ක්, ඒ පිරිසෙන් AIDS රෝගීන් ලෙස 631ක් දළ වශයෙන් 4-1කට තරමක් වැඩි සංඛ්‍යාවක් හඳුනගෙන තියෙනවා. ඒ අතරේ මේ පහුගිය අවුරුදු පහේ 146ක් මැරිලා AIDS රෝගේ නිසා HIV හේතුවෙන් මියගිය සංඛ්‍යාව 394ක් වෙලා තියෙනවා. ඉතින් මේ සංඛ්‍යාව කලාපයේ සහ ලෝකයේ අනිත් රටවල් එක්ක බලනකොට, විශේෂම දකුණු ආසියානු කලාපයේ සැලකුවොත්, ඇමතුමනි දකුණු ආසියානු කලාපය තුළ ඔබතුමාගේ තියෙන අත්දැකීම අනුව අපේ රට කොතනද තියෙන්නේ?
දකුණු ආසියාතික කලාපයේ බැලුවම අපි තමයි අඩුම අවම.
මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, බන්ධනාගාරයේ තුල ඉන්න රැඳවියන්ගේ රුධිර පරීක්ෂණ සිදු කිරීම බන්ධනාගාරයට දඬුවම් වශයෙන් දඬුවම් ලබලා ඇතුල් වෙන අයද, නැත්නම් ඊට අමතරව රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන අය දෙපිරිසම පරීක්ෂාවට ලක් කරනවද, නැත්නම් කෙලින්ම සිර දඬුවම ලබන අය පමණක්ද අවධානය යොමු කරලා තියෙන්නේ? ඉදිරියේදී මේ දෙපිරිස පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවද?
ඇත්තම බන්ධනාගාරයේ අපි පරීක්ෂණ පවත්වන්නේ සිර කරුවන් කියන කට්ටිය. බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාර කට්ටිය නෙවෙයි සිර කරුවන් කියන එක. ඒ කියන්නේ වැරදි වලට ලක් වෙලා දඬුවම් ලැබපු කට්ටිය.
මම ඔබතුමාගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය විදිහට දැනගන්න කැමතියි, වරින් වර මීට වසර කීපයකට පසු පෙරත්, ඒ වගේම මාස කීපයකට පෙරත් මම දැක්කා අන්තර්ජාලයේත් ඒ වගේම මාධ්‍ය තුලත් පළ වෙලා තිබුණා රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමේදී, විශේෂයෙන්ම වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේදී ලිංගාශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය තත්වයකට පත් කරනවායි කියලා. දැන් ඔබතුමා සඳහන් කරා ගැබිනි මව්වරුන්ගේ වැනි පරීක්ෂණයක් සිදු කිරීම දැන් අනිවාර්ය තත්ත්වයට පත් කරලා තියෙනවා කියලා. රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමේදී එවැනි අනිවාර්ය කිරීමක් දැන්ට කළා තියෙනවද? එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු
වෙනවද? අපි ඉදිරියේදී අපි ඇත්තටම විශ්වවිද්‍යාලවලට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මෙවැනි පරීක්ෂණයක් ලක් කිරීමටත් රාජ්‍ය සේවයට එන අයෙක්ට පරීක්ෂණයක් ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ඒ මගින් අපිට අවුරුව නොදැනහු තිබෙනවා නම් ඔවුන්ට ඉතාමත්ම එකෙන් සිතක් සැරිසෙනවා මේ පරීක්ෂණය කර ගැනීම.
හරි, බොහොම ස්තුතියි. ගරු TG රංජිත් සොයිසා මැතිතුමා, ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
I need 2 weeks time.
2 weeks.
2 weeks.
ගරු බිමල් රත්නායක මැතිතුමා, කම්කරුවා වෘත්ති සමිති සභාපතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කම්කරු ගරු සභානායකතුමා,
කම්කරුවා මෙතුම පිළිතුරු දෙනවා කියලා තියෙනවා.
අමගේ මැතිතුමා නැහැ.
2 weeks times.
2 weeks times. ඒක
ස්කෑනින් වගේ නේද? විජේසිරි මැතිතුමා, පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායකතුමා.
පළාත් පාලන අමාත්‍යතුමා, sorry, number 5.
3 weeks times.
ගරු MHM සල්මන් මැතිතුමා, සදේශ කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට නැවිලා නැහැ. ඉට් නොට් දෙයා. ගරු සුරේල් හඳුනෙත් මැතිතුමා, නිවාස අධිකරණ අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කථානායකතුමනි මම අහනවා.
නිවාස අධිකරණ
නියෝජ්‍ය මැතිතුමා
තියෙනවා. පිළිතුර 89යි. මෙතෙක් කිසියෙකුට ඔප්පු ලබා දී නොමැත. පිළිතුර 2 නිවාස 89යි. නූපේල නිවාස ව්‍යාපෘතියේ නිවාස 64ක් හා කම්මල්ලත්ත නිවාස ව්‍යාපෘතිය නිවාස 21ක් වන පරිදි නිවාස 89ක් වේ. අධිකාරිය මැදිහත්ති ඉදිකළ නිවාසවලට අමතරව ගාල්ලි ගෙවත්ත සහාධිපත්‍ය නිවාස 20ක් සහ පොල්ලතු මෝදර සහාධිපත්‍ය නිවාස 28ක් මෙම අධිකාරියට පවරාගෙන ඔප්පු ලබා දීමට කටයුතු කරමින් පවතී. තවද අධිකාරිය මැදිහත් නොවි ඉදිකළ නිවාස 286ක් 246ක් සඳහා රාජ්‍ය ශිලේකම් විසින් ඔප්පු ලබා දීමට කටයුතු කරනු ඇත. තුන පිළිතුර ඔව් සහාධිපති කළමනාකරණ අධිකාරියද සම්බන්ධ වී ඔප්පු ලබා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරමින් ආරම්භ කර ඇත. හතර පිළිතුර එක ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ඉඩම් පවරා ගැනීම දෙක ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම තුන සහාධිපති දේපළවලට අදාළ සේවා සැලසුම් අදාළ ආයතන වෙතින් අනුමත කර ගැනීම හතර සහාධිපති පිරිවර සකස් කිරීම පහ අනුකූලතා සහතිකය ලබා ගැනීම හය සහාධිපති ප්‍රකාශන සකස් කිරීම හත සහාධිපති සහතික ලබා ගැනීම අට ඔප්පු නිකුත් කිරීම ප්‍රශ්නාංක පහ පිළිතුර මෙතෙක් කිසිදු අයකට ඔප්පු ලබා දී නොමැත. හය පිළිතුර කම්මල්වත්ත ඉදම මෙතෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැවරී නොමැත. ඒ සඳහා වන්දිහා පොලී ගෙවා ඇත. එම ඉඩම හා නූපවල නිවාස යෝජනා ක්‍රමය සඳහා නිදහස් දීමනා පත්‍රය රජයෙන් ප්‍රාදේශීය ලේකම් මගින් ලැබිය යුතුය. මෙම ගම්මාන දෙකෙහි ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ලබා ගැනීමට මුදල් ගෙවා නගර සභාව වෙත ඉදිරිපත් කර ඇත. සහාධිපත්‍ය පිඹුර සකස් කර දීම සඳහා මිනින්දේරු දෙපාර්තමේන්තුවට වෙත මුදල් ගෙවා ඇත. දැනට මෙම කටයුතු කරගෙන යනු ලැබේ. සහාධිපත්‍ය සහතිකය ලබාගෙන සහාධිපත්‍ය ප්‍රකාශන ලියාපදිංචි කිරීමෙන් පසු මාස 3ක් ඇතුළත ඔප්පු ලබා දීමට අවශ්‍ය කටයුතු කළ හැක. පිළිතුර අදාන නොවේ. ආයම්
ගරු කතානායකතුමනි, දැන් මේ ගරු ඇමතිතුමාගේ පිළිතුරට මම විශ්වාසවන්ත වෙනවා මුලින්ම. නමුත් දැන් සුනාමි විපත සිද්ධ වෙලා අවුරුදු 12ක් වෙනවා. දැන් එතුමා මේ කියන ආකාරයට මේ ඔප්පු ලබා ගන්න ඒ ජනතාව ඔප්පු ලබා නොදෙන්නේ ජනතාව කරපු වරදක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ගෙවලා තියෙනවා නම්, නගර සභාවට අවශ්‍ය ගෙවීම් කළා තියෙනවා නම්, ඉඩම් පවර ගන්න අවශ්‍ය ගෙවීම් කළා තියෙනවා නම්, මිරින්දෝර දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගෙවීම් කළා තියෙනවා නම්, පවරා ගැනීමේ කටයුත්ත කරලා ඔප්පු ලබා දීමයි කළ යුත්තේ. නමුත් ආම එක ගෙදරකටවත් ඔප්පු දීලා නැහැ. ගරු ඇමතිතුමා, මම පළවෙනි අතුරු පාස්සේ තියෙන්නේ මේ නිසා. මේක මාතර විතරක් නෙමෙයි, හම්බන්තොට මේ සුනාමියට ලක් වෙච්ච හැමතැනම මේ ප්‍රශ්නේ තියෙනවා. ළමෙක් ඉස්කෝලේ දාගන්නවත් බැරි අර්බුදයකට මේ මිනිස්සුපත් වෙනවා. ඒක නිසා මං කියන්නේ දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීම අනුව තවදුරටත් ඒ ජනතාව ඔප්පු ලබා ගැනීම සඳහා කළ යුත්තේ මොකක්ද?
ගරු කතානායකතුමනි, දැන් මේ රජයෙන් ඔප්පුවක් ලබා දීම සඳහා යම් කාල පරිච්ඡේදයක් පැහැදිලිවම ගත වෙනවා. මොකද මේකට අධිකරු ජනාධිපතිතුමාගේ ඉඳලා මේකට අනුමැතිය අවශ්‍යයි. ඒ දීමනා පත්‍රය ලබා ගැනීම සඳහා නිදහස් දීමනා පත්‍රයක් ලබා ගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඇත්තටම යම් කාලයක් ගත වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිත් හොයලා බලනවා.
මම කියන්නේ හොයලා බැලීමේ ප්‍රමාදයක්ත් තියෙනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම දැන් සමහර නිවාස වලින් එයා ඉවත් කරලා ඒ මොහොතේ දැන් මම උදාහරණ ගත්තෙම වික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දෙයියන්ගේ වත්ත කියන ඉඩමේ මුදයිනේ තියෙන කොටසෙන් එයා ඉවත් කරලා එයාට නිවාස ලබා දුන්නා. හැබැයි ලබා දුන්නම ඒ මිනිස්සු පදිංචි වෙලා ඉන්න තැනයි ඒ මිනිස්සුගේ කර්මාන්තේ, දීවර කර්මාන්තේ, උඹලකඩ කර්මාන්තේ, ඒවා කරගෙන යන පරිසරයයි සම්පූර්ණ වෙනස් වෙනවා. නමුත් දැන් ඒ ඉඩම නැවතත් ඒගොල්ලොන්ගෙන් අරගෙන රජයේ වෙනත් කටයුතු වලට යොදව ගන්න. එම නැ වෙනත් පුජ්‍යලික ව්‍යාපාරිකයින්ට පවර්ලා දෙන්න. එතන හෝටල් ඉදි කරන්න. ආදි වශයෙන් වෙන කටයුතු වලට යොදා ගැනීමේ යෝජනාවක් තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි, දැන් ඉන්න සුදුසු නැත්තම් හෝටලයක් හදන්නත් සුදුසු නැහැනේ. දැන් එහෙමනම් කළ යුතුව තියෙන්නේ ඒ මිනිසුන්ට ඒ ඉඩමම ලබා දෙන එක. මොකද ඒ මිනිසුන්ගේ ජීවන වෘත්තියක් තියෙන එතන. ඒ මිනිසුන්ගේ වරදකින් නෙමෙයි එතනින් අයින් වෙන්නේ සිද්ධ වුනේ.
ගරු කතානායකතුමනි,
මම කියන්නේ විශේෂයෙන්ම එන්නේ එවැනි ගැටලුත් මේක තුළ තියෙනවා. මේම ගැටලු හඳුනා ගැනීමක් කළා තියෙනවද ඔබතුමාලා නැවත මේ හිස් කරපු ඉඩම්වල මතුවෙලා තියෙන ගැටලු
ගරු කතානායකතුමනි නිවාස අධිකාරිය මැදිහත් වෙලා අපි නිවාස ව්‍යාපෘති කරන්නේ මේ නූපෙවෙල ඉඩම සහ කම්මල් කම්මල්ලත්ත කියන ඒ ව්‍යාපෘති දෙක පමණයි ඒ නිසා අනිත් ඉඩම් පිළිබඳව අපිට වග කියන්න බෑ ඒක අපේ නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති නෙමෙයි ඒ නිසා අපේ අමාත්‍යාංශයට දාලා වන්නේ මේ ව්‍යාපෘති දෙක පමණයි
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ සහාධිපත්‍ය දේපල යටතේ බද්ද නිවාස හැටියට හදපු නිවාස යෝජනා ක්‍රම වලට තනි බිත්තියෙන් බැඳිලා තියෙන නිසා ඒ මිනිසුන්ට ඔක්කුවක් ලබා ගැනීමේ අර්බුදයක් තියෙනවා වහල එකක් කියන පදනමින් නමුත් ගැටලුව තියෙන්නේ ඒ අයගේ ඊළඟ පරම්පරාවට දරුවන්ට හරි දැන් ඒගොල්ලන්ට වෙන යන තැනක් නැහැ කරු කතා නැයතුමනි දරුවන්ට හරි මේ නිවාසේ බාර දෙන්න නම් සහාධිපත්‍ය ක්‍රමයට හරි ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒ වැඩපිළිවෙල හදන්න මම කියන්නේ හැකියාව තියෙන්නේ ඔබතුමාලට. ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් අහනකොට කියන්නේ ඒක අයිති නිවාස අධිකාරියට. නිවාස අධිකාරියෙන් අහනකොට කියන්නේ ඒක අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. නමුත් මේ දෙගොල්ලම වගකීම් බාර ගන්න නැති එකේ බරපතල ගැටලුවක් තියෙනවා කරු කතානායකතුමනි. එක තැනකින් හරි මැදිහත් වෙලා සම්බන්ධීකරණයක් කළ යුතුයි කියලා ඔබතුමා පිළිගන්නවද?
නෑ කරු කතානායකතුමනි නිවාස අධිකාරියට අපිට ඒ නිවාස අධිකාරියට ඉඩම පැවරුණාන් පස්සේ තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ප්‍රාදේශීය ලේකම්ටත් මේක විශාල කාර්යභාරයක් තියෙනවා. මේ එක ඉඩමක් තාම අපිට නිවාස අධිකාරියට නීත්‍යානුකූල ප්‍රාදේශීය ලේකම්ලා පවරලත් නැහැ. මොකද පහුගිය කාලේ මේ හයිවේ එක මේ අධිවේගී මාර්ගය මේ එක ඉඩමක් කරා ගමන් කිරීම තුලින් මේ ඉඩම්වලත් යම් ගැටලු මතුවලා තියෙනවා. කෙසේ වෙතත් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඉක්මනට මේ නිවාස වලට ඔප්පු ලබා දෙන්න. මොකද අපිටත් අවශ්‍ය වෙන්නේ මේක ජනතාවට ඉක්මනට ලබා දෙන්න.
ගරු මේ කතානායකතුමනි හඳුන්නේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාරණේ සත්‍යතාවයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ගාල්ල දිස්ත්‍රික්කයේ සුනාමියෙන් කිලෝමීටර 68ක සීමාවක් තිබෙනවා නිවාස ඉඳිකරපුවා. දැන් මේ නිවාස ඉඳිකරපු සමහර ඒවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අහංගම හරිය දීලා තියෙනවා පුජ්‍යලික ඉඩම් අක්කර 7ට. හැබැයි ඒ ඉඩම දීලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්ට සමහරලාට ඉඩම ලිඛිතව තාම බාර දීම් සිදු වෙලා නැහැ සමහර ස්ථානවල. ඒ වගේම දැන් දඩල්ලේ උදාහරණයක් හැටියට තියෙනවා ඔප්පු දෙන්න විදියක් නැතුව ශිෂ්ටාධිකාරී නඩුවක් පවරලා වෙනත් කාරණයක් සම්බන්ධයෙන් ගැටලු පැනන කියලා තිබෙනවා. දැනට අපි දිසාපතිවරු සියලු දෙනාට උපදෙස් දීලා තියෙනවා සුනාමි වෙලාවේ ඉඳිකරපු නිවාස සම්බන්ධයෙන් තිබෙන ගැටලුවට ඉඩම් සම්බන්ධයෙන් පුජ්‍යලික ඉඩම් සහ රජේඩන් සම්බන්ධයෙන් මතුවෙලා තිබෙන ගැටලු සියල්ලම එක රාශි කළා වාර්තා කරන්න කියලා. දැනට අපිට වාර්තා වෙලා තිබෙනවා දිසාපතිවරුන්ගේ විශාල ප්‍රමාණයක්. ඒ ගැන දැනට අපි කටයුතු කරගෙන යනවා. පුළුවන් තරම් ඉක්මනට මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්න අවශ්‍ය කටයුතු කරනවා.
හොඳයි. හොඳයි.
සම්බන්ධතාවත් ඒකට අරන් තිනවා අපි.
ඔව් පැහැදිලි කිරීමක් කරන්න කැමතිද?
ඔබතුමා කැමතිද? සුලින් හඳුනෙත් මන්ත්‍රීතුමාට මම විශේෂ ස්තුතිවන්ත වෙනවා මාතර දිශේ කිතාම බරපතල ප්‍රශ්නයක් යොමු කිරීම ගැන. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ මේ ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවත් මීට අවුරුදු 6කට පෙර තීන්දුව කළා තියෙනවා. ඔය අපේ ස්වදේශ කටයුතු කරපු ඇමතුමා කියන සිළුම නිලධාරීන් මැදේදී සහ ඔබතුමා පැහැදිලි කරපු එක කාරණාවක් දැන් ඉඩමේ අයිතිය නිල වශයෙන් බාර දීලා නැත්තේ කම්මල්වත්තේදී විතරයි. නූපේවල සුලින් හඳුනෙත් මන්ත්‍රීතුමා කියපු ඉඩම ගැන කිසි ගැටලුවක් නැහැ. නීත්‍යානුකූල බාර දීලා නිවාස ණයදල සියල්ලම වෙලා තියෙනවා. ඒ නිසා මේක මේ මමත් හඳුනෙත් මන්ත්‍රීතුමාත් එකතු වෙමින්ම යෝජනා කරන්නේ තවදුරටත් මේක ප්‍රමාද කරන්නේ නැතුව ඔතනවල සිළු පාර්ශ්වකතු වෙලා කඩිනම් විසඳුමක් මේකට දෙන්න කියලා. බොහොම ස්තුතියි.
මොලි කරු අමාත්‍ය අවධානය යොමු කරන්නේ ඊළඟට කරු බුද්ධික පතිරණ මැතිතුමා වැලි කර්මාන්ත අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා.
ඒක මූලිකව පොල් පැණි පොල් හකුරු හා গোল্ডන් සිරප් නිෂ්පාදනය කරේ. গোল্ডන් සිරප් ආ දෙක හකුරු සීනි වලට විකල්පයක් ලෙස භාවිතයට ගැනේ. එහෙත් සීනි සඳහා පූර්ණ විකල්පයක් නොවේ. ආ තුන දැනටමත් එම කර්මාන්තයේ අදාළ ප්‍රදේශවල ශ්‍රමිකයන් රැසක් සේවයේ යෙදේ. ආ එක අමාත්‍යාංශ විසින් පූර්ණ සංගණනයක් සංගණනයක් සිදු කර නොමැත. ආ දෙක අදාළ නොවේ. කොල්පැණි නිෂ්පාදනය සඳහා මීරා නිෂ්පාදනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇත. එලෙසම ඉදිරියේදී පොල් හකුරු හා පැණි නිෂ්පාදනය කිරීම අවධානය යොමු කොට ශ්‍රමිකයන් පුහුණු කිරීමටත් කාර්මාන්තය පුළුල් කිරීමටත් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට අමාත්‍යාංශය අදහස් කරයි. ඉහත පිළිතුරු අනුව පැන නොනගී ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම විෂය භාර කැබිනට් අමාත්‍යතුමාගෙන් දැනගන්නට කැමති පොල් පැණි සහ හකුරු කර්මාන්තය මාතර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් බොහෝ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙන රටට විදේශ ආදායමත් වැඩියෙන් ලබන්න පුළුවන්, ඒ වගේම රටෙත් ඵලදායි නිෂ්පාදන ශේෂයක් විදියට දැන් අමාත්‍යංශයට එහෙම දියුණු කිරීමේ උමනාවක් තියෙන බව සඳහන් වෙනවා නම් ඒ සඳහා මුලින්ම අර සමීක්ෂණයක් කරලා නැති නිසා රට පුරාම සමීක්ෂණයක් කරලා මේ නිෂ්පාදකයන් හඳුනාගෙන ඒ නිෂ්පාදකයන් ලියාපදිංචි කළා, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා එකපැතකින් දිරිදීමත් ඔවුන්ගේ නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබඳව අධ්‍යයනයකට යාම වඩා උචිතයි නේද? ඒක විශ්වවිද්‍යාල පද්ධතියේ මේ ශේෂය හා බැඳෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පශ්චාත් උපාධි හදාරණ අය සහ විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න විශේෂඥයන්ගෙන් ඒ වගේම ඔබතුමාලගේ අමාත්‍යංශයෙන් සහ මේ හා බැඳී අනිකුත් ශේෂවල අයගෙත් සහයෝගය ලබාගත් වැඩපිළිවෙලකට යාමට ඒ සමීක්ෂණ වැඩපිළිවෙල ඇයි අමාත්‍යංශය දියත් කරන්න ප්‍රමාද කරන්නේ?
ඇත්ත වශයෙන්ම මන්ත්‍රීතුමා, ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මේ අමාත්‍යංශය විසින් දැනටමත් මෙම ශේෂ්ත්‍රයට ඔබතුමා මේ සඳහන් කරලා තියෙන ශේෂ්ත්‍රයට අවබෝධය මේ යොමු කරලා තියෙනක මදි කියලා මම පිළිගන්නවා. එම නිසා විශේෂයෙන්ම අපේ අනිකුත් පොල් කර්මාන්තයේ අනිකුත් අතුරු භෝගවලට තමයි හා අතුරු භෝගවලට තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. ඔබතුමාට මම පැහැදිලිව වචනයක් දෙනවා, මේ සමීක්ෂණය අපි පුළුවන් තරම් ඉක්මනට කරනවා. ඒ අනුව අපි ඉදිරියේ මේ ඉතාමත් සවිස්තරාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඔබතුමා පොල් වගා පිළිවන් සඳහන් කරා. මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පොල් ආශ්‍රිතව ඇති වෙලා තියෙන රෝගයක් නිසා, එකක් පොල් ගස් ඉවත් කිරීම, අනිත් පැත්තෙන් පොල් පැල ප්‍රවාහණය පවා මේ නතර කරන තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒ නිසා විශාල වශයෙන් පොල් ගස් කපනවා රුපියල් 2000යි ගහකට ගෙවන්නේ. ඉතින් මේක දැන් අවුරුදු 6කට කලින් ගෙවුවෙත් රුපියල් 2000යි. අදට ගෙවන්නේත් රුපියල් 2000යි. ඉතින් ඒ නිසා මේ පොල් වගාකරුවන් මන්දෝත්සාහය වෙලා තියෙනවා පොල් පැල ගෙනියන්න බෑ. මේ සම්බන්ධයෙන් මේකත් මේ මගේ ප්‍රශ්නට දාලා කර්මාන්තයට බලපානවා. ඒ නිසා මොකද්ද මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය මැදිහත්
වීම? ඔබතුමාට අපි සෑම විටම උදව් කරන නිසා විශේෂයෙන්ම මීට සති දෙක තුනකට පෙර ඔබතුමාත් එක්ක අත්වැල් බැඳගෙන අපේ කුඩා තේවතු හිමියන්ට ඒ අදාළ පොහොර සහනාධාරය ලබා දීමටත් කටයුතු කර බැවින් ඔබතුමා ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඔබතුමා මාත් එක්ක ගැන සාකච්ඡා කරන්න අපි කැමැති. ඔබතුමාට ඉහළම විශේෂයෙන්ම නායකතුමාගේ අවධානයත් ඔබතුමා ගැන යොමු වෙලා තිබෙන නිසා අපි ඒ සහයෝගය ලබා දෙන්න කැමැති.
මගේ තුන්වෙනි ගරු අමාත්‍යතුමා උත්තර දෙන්නේ මූලාසනේ එහා පැත්තේ නෑද වට කරගෙන. හරි සන්තෝෂෙන් ඒක ඉදන් අමාත්‍යතුමා ඉන්නේ. මම දැනගන්න කැමති තුන්වෙනි අතුරු ප්‍රශ්නේ විදියට මේ පැණි ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒ අයට නූතන තාක්ෂණය සහ ඇසුරුම් කරණය පිළිබඳවත්, ඒ වගේම කර්මාන්තය දියුණු කර ගැනීමට ණය සහ තාක්ෂණික ආධාර ලබා ගැනීමෙත් තියෙන ගැටලු. උදාහරණයක් විදිහට තාමත් හකුරු මුල ඔතන්නේ පරණ, ඒ කියන්නේ දවස් කීපයක් වේලුණු කෙසෙල් කොළවල. ඉතින් සමහරවිට කෙසෙල් කොළ පුස් කාලා තියෙනවා, සමහරවිට අප්‍රසන්න දුර්ගන්ධයක් එන විදේශීය අපනයනයේදී එය ගැටලුවක් වෙනවා. ඒ නිසා තාක්ෂණයත් ප්‍රාග්ධනයත් ලබා දෙන්නට අමාත්‍යංශයට තියෙන දැක්ම මොකද්ද? මේ විශේෂම පැණි සහ හකුරු කර්මාන්තය ආශ්‍රිතව යැපෙන්නන් ඒ ආශ්‍රිතව ජීවත් වෙන පුජ්‍යලයන්ගෙන්.
මන්ත්‍රීතුමා, දැනට අපිට තියෙන විශාලම ප්‍රශ්නේ අපේ පොල් නිෂ්පාදන ප්‍රමාණය. දැනට මිලියන 2800යි අපේ නිෂ්පාදනය කරන්නේ මේ රටේ. මිලියන 3000යි 3000ක් පමණ. ඒකෙන් 2800ක් මිලියන 2800ක් පාවිච්චි වෙන්නේ අපගේ දේශීය පරිහරණයට. ඉතින් අපි දැන් දෙවෙනි පොල් ත්‍රිකෝණයත් පටන් ගන්න තිබෙනවා උතුරු නැගෙනහිර මේ නිෂ්පාදනය වැඩි කිරීමට. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමත් ඔබතුමාගේ ඒ අවධානය යොමු කරලා ඔබතුමත් අපිට දියත් කර පරිදි විශේෂයෙන්ම මේ අලුතෙන් නිෂ්පාදනය වන මේ තිබෙන සම්ප්‍රදායික නිෂ්පාදනත් එකතු කරගෙන අපගේ අපනයනය ශක්තිමත් කිරීමට. ඉතින් ඒක කිරීමට දැන් පොල් සංවර්ධන මණ්ඩලය හා අනෙකුත් ආයතන ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලකට මා යොමු වෙලා තිබෙනවා.
ගරු අග්‍රමාත්‍ය මහතා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍ය මගේ ඇසීමට
තම අහනවා ගරු කථානායකතුමනි.
ගරු සභානායක ගරු නිරෝචන පෙර අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි සති දෙකක් කල්ලේ
ඒකම තමයි මේ නැගිටින්නේ. ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස අමාත්‍යතුමා
මම අහනවා ගරු කථානායකතුමනි
සර සංවර්ධන අමාත්‍යතුමාගෙන්
වනජීවි
ගරු කථානායකතුමනි නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර ආ එක ඔව් ඒ වගේම ආ දෙක ඔව් දැන් හඳුනගෙන තිබෙනවා. ඊළඟට ආ එක වැවල සිට දෙහිගල ඇල දක්වා ඇති කොටස කිලෝමීටර් 5ක් කැලේ මැදින් නිදිවි ඇති අතර මෙම විදුලි වැට ගම්මාන මායිමට ගත යුතුව ඇත. මෙය මහජන විරෝධය මත කැලේ මැදින් ඉදිකිරීමට සිදුවීම නිසා වනාලින් මෙම වැට කඩා දැමීමේ ප්‍රවණතාවය වැඩි වී ඇත. ඒ අනුව මෙහිදී කළ යුතුව ඇත්තේ විදුලි වැට දීර්ඝ කිරීම නොව ගම්මාන මායිමට විදුලි වැට ගෙනීමය. එසේ කිරීමේදී කිලෝමීටර් 5ක් ඉදිකර ඇති පහක ප්‍රමාණය ඉදිකර ඇති කොටස කිලෝමීටර් 10 දක්වා දීර්ඝ වනු ඇත. නැවත ගම්මාසින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ එකඟතාවයකින් පසුව මෙම විදුලි වැට ගම්මාන මායිමට ගෙන ඉදිකිරීමට කටයුතු කරන බව විශේෂයෙන් සඳහන් කරමු. ඒ වගේම ආ දෙක ඉහත ගැටලුව නිරෝල් කිරීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව විශේෂයෙන්ම දැනුම් දෙනවා. ඒ වගේම ආ 3 නැත ඈ විදුලි වැට මාර්ගයේ නිවැරදිව හඳුනා ගැනීමෙන් තොරව මෙම විදුලි වැට සඳහා වැය වෙන මුදල නිවැරදිව ගණනය කිරීම අපහසුය.
හොඳයි. ගරුතුමනි මම ඇහුවේ මේ දඹුල්ල ප්‍රාදේශීයකම් කොට්ටාෂේ වැවල සිට දෙහිගහ ඇල දිය කැපිල දක්වා වනයේ මැදි නිදි කර ඇති විදුලි වැට මොරගොඩගම සීගිරි මුල්ල අලුත්යාය මයිලත්යාව කලාපුරයේ පොල්ලත්යාව හා සීගිරිය යන ගම්මාන දක්වා දිගු කිරීමට මේ දැන් ප්‍රාශ්ලේකම් කාර්යාලය වෙත මුදල් ප්‍රතිපාදන වෙන් කළ තිබෙනවා කොයි කාලෙද?
දැනට මුදල් ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. ඒකයි මේක නැවත මේ විදුලි වැට විශේෂයෙන්ම ඇස්තමේන්තු කරලා දැන් මේක කැලේ මැදින් ඉදි කරපු නිසා තමයි වැඩි වශයෙන් වනාලි මේ වැට මේ විනාශ කරලා දාන්නේ. ඒක නිසා වනාලි ගම් වදිනවා. ඒ නිසා දැන් ගම්මායෙන් වට කරලා තමයි අපි වැට ඉදිකිරීමේ කටයුතු කරන්න යන්නේ අලුතෙන්. මොකද ඊට පස්සේ අපි ගමේ වනජීවී කමිටු සකස් කරලා ග්‍රාම කියන්නේ අපේ අර සිවිල් ආරක්ෂක බලකාය සහ ගමේ ඇති මේ පිහිටවන කමිටු මගින් මේ වැට ආරක්ෂාව සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේකේ දැන්ට වෙනසක් කරන්න සිද්ධ වෙනවා. නැවත කැලේ මැදින් පිහිටවපු කියන්නේ හිටවපු වැට නැවත ගම්මාන මායිමට ගන්න කටයුතු කරන්න ඕන. ඒ එහෙම කරනකොට නැවත වතාවක් මේ සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සකස් කරන්නට වෙනවා. ඒ ඇස්තමේන්තු සකස් කරාට පසුව තමයි මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න පුළුවන් වෙන්නේ. මුදල් තියෙනවා අපේ අමාත්‍යංශයේ මුදල් තියෙනවා. අපිට මුදල් වෙන් කරන්න පුළුවන්. අපි ඉතා ඉක්මනින් මේ පිළිබඳව විශේෂයෙන් මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒක ඉතා ඉක්මනට විදුලි වැට ඉදිවේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් පහුගිය අයවැයෙන් මේ
දෙවෙනි ප්‍රශ්නේ.
ඔව් විදුලි වැටවල ඉදිකිරීම සඳහා මම දන්න තරමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල මුදලක් වෙන් කළා තිබෙනවා මිලියන 100ක් වගේ. නමුත් දැන් මේ අලි මිනිස් ගැටුව වැළැක්වීම සඳහා තිබෙන ප්‍රධානතම උපක්‍රමයක් තමයි අලි මංකඩවල් විවෘත කිරීම. ඒ සඳහා ඔබතුමී අමාත්‍යංශ විදිහට අරගෙන තියෙන පියවර මොනවද?
ඔව් දැනටම මේ අලි මංකඩවල් විවෘත කිරීම සඳහා කැබිනට් අනුමැතිය අපි ලබාගෙන තියෙනවා. දැනට මේ අලි මංකඩවල් විවෘත කිරීමේ වැඩපිළිවෙල අපි කරන්න ආරම්භ කරලා තියෙනවා. නමුත් මෙතන ගැටලු ත්‍රාසයක් තියෙනවා. මොකද අලි මංකඩවල මිනිසුන් ඉඩම් විශේෂ ඉඩම්වල මිනිසුන් ගෙවල් ඉදි කරගෙන පදිංචි වෙලා ඉන්නවා. ඉතින් මේ නිවාස ඉවත් කිරීමේදී ඒ අයට විශේෂයෙන්ම ඒ සඳහා වන්දි මුදලක් ලබා දීලා හෝ නිවාස විශේෂමත් බලාපොරොත්තු වෙන්නේ නිවාස ඉදි කරලා දීලා තමයි මේ අලිමංකඩවල් අරින් සිද්ධ වෙලා තියෙන්නේ. මේකට ටික කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කටයුත්තත් අපි කරන්න දැන්ට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා.
හොඳයි. මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්න කරු කතානායකතුමනි, වනජීවි දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් තිබෙනවා මේ සමාජ සේවා කටයුතු සඳහා. නමුත් දැන් වනජීවි දෙපාර්තමේන්තුවට වෙන් කරලා තියෙන මුදල් වලින් රුපියල් මිලියන 15ක් පමණ වනජීවි භාරයට ගන්න කටයුතු කළා තිබෙනවා. ඒතර අමාත්‍යංශයේ සමාජ සේවා කටයුතු සඳහා වෙනම ඒකකයක් මුදල් ප්‍රතිපාදන වෙන්වීමක් සහ නිලධාරීන් ඉන්නව නම් ඇයි මේ වනජීවි භාරයට මෙතරම් මුදලක් අමාත්‍යංශයෙන් අරගෙන තියෙන්නේ?
මෙහෙමයි, වනජීවි භාරයේ හරහත් දැන් ගොඩාක් මේ අලින් සම්බන්ධව අලි මිනිස් ගැටුම් සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යනවා. අපිට දැනට පහසු වෙන ආකාරයට තමයි වනජීවි භාරයේ හරහා මේ මුදල් විශේෂයෙන්ම ලබාගෙන ඒ සුබ සාධන කටයුතු කරගෙන යන්නේ. දැන් තමත් කරගෙන යනවා ඒ කටයුතු.
හරි. ගරු සුනිල් හඳුනන ඇමැතිතුමා, ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම අහනවා. ගරු කතානායකතුමනි, ආයන්න දෙමළ මාධ්‍ය පුරප්පාඩු සංඛ්‍යාව 57කි. ආයන්න 1 6 සිට 11 වසර දක්වා ඇති ගුරු පුරප්පාඩු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන්ගෙන් පිරිවීමට කටයුතු සලසුම් කර ඇති අතර අපොස උසස් පෙළ විෂයන් සඳහා පැවති පුරප්පාඩු අභ්‍යාසලාභී උපාධාරීන් තාක්ෂණ වේදය උපාධාරීන් හා ඩිප්ලෝමා ධාරීන්ගෙන් සම්පූර්ණ කිරීමට පියවරගෙන ඇත. 2 අභ්‍යාසලාභී උපාධාරීන් තාක්ෂණ වේදයේ උපාධාරීන් හා ඩිප්ලෝමා ධාරීන් හට 2016/8/26 වෙනි දින ගුරුපත්තිම් ලබා දුන් අතර ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන් හට සැප්තැම්බර් මාසයේදී පත්තිම් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත. 3 නැත ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීම සඳහා 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද තීරණය අනුව ඉදිරියේදී ස්වේච්ඡා ගුරුවරුන් කිසිවෙක් පත් කළ නොහැක. ආයන්න අදාළ නොවේ. ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතිතුමාට මේ පිළිතුරු සම්බන්ධයෙන්. විශේෂයෙන්ම දැන් මාතර දිස්ත්‍රික්කයේ 58 දෙනෙක් දැනටමත් පුරප්පාඩු තියෙනවා කියන එක ගත්තොත් එහෙම දෙමළ මාධ්‍යයෙන් උගන්වන ගුරුවරුන්ගේ ඒ පාසල් තියෙන ප්‍රමාණයට සාපේක්ෂව ගත්තම ඒක බරපතල තත්ත්වයක් ඇත්තටම. ඒක නිසා විශේෂයෙන්ම ඔබතුමාගේ දැනගන්න කැමතියි මේ 6/11 සහ උසස් පෙළ කියන මේ කොටස් දෙකෙන් ඔබතුමා කියපු ඒ බඳවා ගැනීම කටයුතු වලින් මේ 58 දෙනාගේම පුරප්පාඩු පිරවීමට හැකියාවක් තියෙනවද? ඒක සම්පූර්ණ වෙනවද කියන එක. දැන් ඔබතුමාගේ පුරප්පාඩු පුරවන ආකාර දෙකක් යෝජනා කළා.
නෑ, එකක් පුරවලා තියෙන්නේ ගරුමන්තුමනි.
ඔව්.
එකක් මේ වෙනකොටත් මං හිතන්නේ දැන් මේ මේ ඔබතුමා අහනකොට දැන් පුරප්පාඩු ගාන 57යි. දැන් මේ වෙනකොට පුරවන්න කටයුතු කරලා ඒ වගේම මේ සැලසුම් කරලා තියෙන සැප්තැම්බර් මාසෙ පුරවන්න. අනිත් එක ගරු කතානායකතුමනි තියෙන ප්‍රශ්නේ මේ දැන් ගුරුවරුන් බඳවා ගැනීමේ ගුරු ව්‍යවස්ථාවට අනුව මේ කැසට් කරපුවාම දෙමළ මාධ්‍යෙන් ඉල්ලන ප්‍රමාණය හරි අඩුයි මන්තුමනි. ඒ නිසා තමයි මේ ගැටලුව තියෙන්නේ. නමුත් අපි මේකට දැන් විකල්පයක් හොයාගෙන මේ ඉදිරියේදී ඒකට අවශ්‍ය පියවර ගන්නවා.
ඔව්, මගේ මම හිතන්නේ සම්පූර්ණුනේ නැහැ. ඔබතුමා විශ්වාස කරනවා නම් සැප්තැම්බර් මාසෙ වෙනකොට මේ මුළු ප්‍රමාණයෙම පුරප්පාඩු පිරවෙනවා කියලා ඒක මම අගය කරනවා. විශේෂයෙන්ම දැන් සියනෑ විද්‍යාපීඨයේ වගේ තැනක මේ ගුරුවරුන්ව බඳවා ගැනීමේ කටයුතුත් ඒ වගේම පුහුණු කිරීමේ කටයුතුත් මීට වඩා විධිමත් කරනවා නම් අතට අපි ඉල්ලීම් කළා පාදේශීය සම්බන්ධීකරණ කමිටුවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙත් මේ ප්‍රශ්නේ නිසාම ඒ විශේෂයක් දෙන්න කියලා. එතෙන්දි ගරු ඇමතුමා මූලික ප්‍රශ්නේ වෙන්නේ මේ සමහර බදුල්ලෙන් නැත්නම් යාපනෙන් එහෙම එන ගුරුවරු මේ මාතර දෙනියාය වගේ ප්‍රදේශවල රැඳෙන්නේ නැහැ. ගරු මහත්තයා ඉක්මනින් බලනවා පත්වීම ලැබිලා ආපු ගාම ආයි කෙටි කාලයක් තුල මොන හරි ක්‍රමයකට මාරු වීමක් හදාගෙන යන්න. ඒක නිසා ඒක බරපතලම ගැටලුවක් කියලා තියෙනවා ඒ දරුවන්ට. මොකක් හරි විශේෂ වැඩපිළිවෙලක් හදලා ඒගොල්ලොන්ට අපි යෝජනා කළේ අනුතරමේ LRC එකේ තියෙන ඉඩම් වලින් ස්ථාවර ඉඩම් කොටසක් හරි ලබා දෙනවයි කියන සහතිකයක් හදලා දෙන්න පුළුවන් නම් මේ ඒගොල්ලෝ පදිංචි වෙනවා. මොකද එහෙම පදිංචි වීමක් වෙන්නේ නැහැ දැන් මේ යන ක්‍රමයට. ඒ නිසා ස්ථාවර ගුරුවරු රඳෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රධාන
ප්‍රශ්නේ. දැන් තියෙන ප්‍රශ්නේ දැන් පිටපලාතුලින් ගෙන්නන්න තියෙන්නේ ඒ ප්‍රදේශයෙන් සහ පලාතෙන් ඒ සුසුකම් තියෙන ගුරුවරු සොයා ගන්න තියෙන අපහසුකම්. ඉතින් ඒකට දාන්නේ මේ මේ ඇප්ලිකේ මේ ආයුධපත් කැඳවපුවාම දාන්නේ නැහැ. ඉතින් ඒක තමයි පිටින් ගේන්න වෙලා තියෙන්නේ. හැබැයි ඉදිරියට අපි බඳවා ගැනීම මේ ක්‍රමවේදය වෙනස් කරන නිසා ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවකින් අපි මේ සියල්ල තීන්දුව తీන ගන්නවා. ඉදිරියේදී මේ මාර්ගයෙන් අර පාසල පාදක කරගෙන ස්කූල් බේස් සිස්ටම් එකකට යන නිසා, ක්‍රමවේදයකට යන නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නේ මේ ඉවත් කරන්න පුළුවන්. මොකද ඊට පස්සේ එන ගුරුවරයා දන්නවා මෙතන ඉන්න බලාගෙනමයි එන්නේ. ඊට පස්සේ අර මේ මාරුවීම් ප්‍රශ්නයක් එන්නේ නැති වෙයි.
ගරු අධ්‍යාපන ඇමතිතුමනි, හඳුන්වන්නේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නය දැන් දකුණු පළාතේ දෙමළ මාධ්‍ය දරුවන්ගේ ඔක රත්න ප්‍රදිශ්‍රික්කෙත් තිබෙනවා සුවිශාල ගැටලුවක් තිබෙනවා. ඔබතුමා හොඳින් දන්නා ඔය නුවර එළියට දෙමළ මාධ්‍ය දරුවන් යන්න පෙළමීමේ එක හේතුවකුත් තමයි ඔය ගුරුවරුන්ගේ ප්‍රශ්නය. නමුත් දැනට දකුණු පළාත් සභාවේ මේක අමතුමාට පුළුවන් යම්කිසි මැදිහත් වීමක් කළ විසඳන්න. මම ඒකයි තුන් අතුරු ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්නේ. බදුල්ලෙන් අඩකලපුවෙන් වගේ ප්‍රදේශවලින් දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ යම් පිරිසක් ඔවුන් සූදානමක ඉන්නවා. ඒ ප්‍රදේශවල බන් පදිංචි වෙලා ජීවත් වෙමින් අධ්‍යාපන කටයුතු වලට කටයුතු ගුරුවරු වශයෙන් සේවය කරන්නේ. ඒ පළාතෙන් නැත්නම් ඔබතුමාට රටෙන් කොහෙන් හරි ගන්න වෙනවනේ ගුරුවරු. එතකොට එනේ සමාජයෙන් ඔබතුමාටම විශේෂයටම අදාළ දෙයක් නෙමෙයි. අගමැතිතුමා වගේ අය මැදිහත් විය යුතුයි. ඇත්තටම ඔබතුමාට පුළුවන් නම් දකුණු පළාතේ අධ්‍යාපන සහ ඒ ඉදාම ඇමතිවරයාත් ඔය ගුරුවරුත් සම්බන්ධ කරගෙන එක සාකච්ඡාවක් කරන්න මන්ත්‍රීතුමා සම්බන්ධ කරලා පාර්ලිමේන්තුවේදී එතනවැනි ඔතන යෝජනාවක් තියෙනවා ගරු කතානායකතුමා. පිටින් එන ගුරුවරුන්ට පදිංචි වීමට යම්කිසි ණය මුදලක් ලබා දීමට හරි මේ දෙමළ මාධ්‍ය දරුවන්ගේ ප්‍රශ්න විශේෂයෙන් සැලකිත අරගෙන ඔවුන් නිකම් මුකුත් ඉල්ලන්නේ ණය මුදලක් හරි දීලා එතකොට ඒ දෙමළ මාධ්‍ය ගුරුවරුන් එහෙ රැඳී සිටමින් දරුවන්ට උගන්වනවා. ඒ පිළිබඳව මැදිහත් වෙන්න කියන අරවැනි සාකච්ඡා කරලා මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි මම හැමතුමාටකින් කරන්නේ මේ තුන් අතුරු ප්‍රශ්න.
ගරු මන්තුමා, මේ අපි අර පාසල් පාදක කරගෙන බදවා ගැනීමේ ක්‍රමවේදෙන්නුත් හරියෙ නැත්නම් අපි ඒ ක්‍රමයට අපි සාකච්ඡා කරලා යමු කියලා මම යෝජනා කරනවා ගරු කතා නැතුව.
හොඳයි. ප්‍රශ්න තුනක් අවසානයේදී අපිට වෙලාව ඔබතුමා කැමති නම් දැන් නැත්නම් අපිට ඊයේ පැය කමාරක් පරක් වුණා. ඔබතුමා කැමති පිළිතුරු?
මම කැමති.
මාතර ගාල්ල හම්බන්තොට මුස්ලිම් මාධ්‍ය, ඒ කියන්නේ මුස්ලිම් ගුරුවරු දෙබල මාධ්‍ය මෙන්න මේගොල්ලන්ට පත්තිමු දෙන්නේ ඇයි? දැන් මේ මොකද මේ ඔව් නොදෙන්නේ ඇයි? මොකද මේ අමාත්‍යවරයා පළාත් සභා අමාත්‍යවරයාගේ ප්‍රධානමදී තමයි පිටින් අරන් ඇවිල්ලා හරි කොහොම අරන් ඇවිල්ලා එහෙම කරනවා. නමුත් මේ දිස්ත්‍රික්ක තුනේ ඉන්න මුස්ලිම් උපාධාරී ගුරුන්ට පත්තිමු දෙන්නේ නැහැ. ඇයි ඒ?
කරු කතානායකතුමනි, උපාධාරීන්ට බඳවා ගැනීම පළාත් සභාවෙත් පළාත් සභාවට පුළුවන්කම තියෙනවා. දැන් ඔබතුමා කියන්නේ මේ බඳවා ගන්න නැහැ කියන එකද? හැබැයි
දෙමළ මාධ්‍ය මුස්ලිම් උපාධාරින්ට
හැබැයි අපි 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 ඒ ගැන හොයලා බලන්න පළාත් සභාවේ එහෙම ක්‍රියාපිලොත්. හැබැයි අපි නම් කිසි විටකත් දෙමළ හෝ මුස්ලිම් හෝ කියලා කිසිම ભેදකින් තොරව ඒ පුරප්පාඩු මත පමණයි අපි මේ කටයුතු කරන්නේ. අපි ඔය සම්පත් බෙදා හැරීමේදීත් උතුරු නැගෙනහිර දකුණ බටහිර ඔක්කොම සමානව තමයි ගරු කතා නැගතුණි සම්පත් බෙදන්නේ. ඒ ගැන අපි හොයලා බලන්න පළාත් සභාවෙන් අපි විමසන්න.
ගරු මැතිතුමා, ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා.
ගරු කතානායකතුමනි, බුද්ධික පත්තන මන්ත්‍රීතුමාගේ පළවෙනි ආයනට ඔව් ආයනට නැත ආයනට නොදනි ඈන ඔව් ඈන 2016 වර්ෂයේදී රුපියල් මිලියන 26ක් අයවැය ප්‍රතිපාදන සලසා ඇති අතර දිස්ත්‍රික්ක 12ක් තුලදී ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මේ මගින් උපකරණ කැස්පර් තාක්ෂණයේ යෙදීම හා පුහුණුව ලබා දෙන අතර අලවි ජාලයන් ශක්තිමත් කිරීම සිදු කරනු ලැබේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ග්‍රාමීය ආර්ථික පිළිබඳ ඇමතුමත් එකඟ වෙලා නැති ඔබතුමාගේ අමාත්‍යංශයට ඍජුව අයිති නුණත් පොල්පැණි ආශ්‍රිත නිෂ්පාදනත් පොල්පැණි ආශ්‍රිතව කරන හකුරු නිෂ්පාදනයත් ඒ වගේම කිතුල්පැණි ආශ්‍රිතව සිදු කරන හකුරු නිෂ්පාදනය සහ පැණි නිෂ්පාදනය හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තත් මාතර දිස්ත්‍රික්කය ගත්තත් බොහෝ දිස්ත්‍රික්කවල ජනතාවගේ අතිරේක ආදායම් මාර්ගයක්. ඒ වගේම මේක අපේ රටේ සංස්කෘතියෙන් එක්ක බැඳිලා තියෙන කාරණයක්.
සමහර ප්‍රදේශ සමහර ගම්මාන තියෙන ඒ ජනතාව තනිකරම ගමේ ආර්ථිකය ගොඩනගාගෙන තියෙන්නේ මේ නිෂ්පාදනයත් එක්ක. හැබැයි ජනතාවට ඒ නිෂ්පාදන ඉදිරියට ගෙනියන්න ජාත්‍යන්තරයට ගෙනියන්න තියෙන ඉඩ ප්‍රස්ථ අඩුයි. ඒ නිසා මෙවැනි ගම්මාන හඳුනාගෙන පොල් පැණි වේවා, කිතුල් පැණි වේවා, ඒ ආශ්‍රිත කරන නිෂ්පාදන වේවා, විශේෂයෙන් යාපනය වගේ ප්‍රදේශවලට ගත්තොත් තල් ආශ්‍රිත නිෂ්පාදන වේවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ගම්මාන හඳුනාගෙන ගම්මාන තුළට ඒ නිෂ්පාදන වැඩි දියුණු කරගන්න තාක්ෂණික උපදෙස් ලබා දෙන්න, ඒ වගේම ප්‍රාග්ධනය ලබා දෙන්න. මොකද 2016 වර්ෂයේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සහ 2017 ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල.
ගරු හැමතිතුමා,
ගරු කතානායකතුමනි, දැනටමත් එතුමා කියූ පරිදි ඒ ගම්මාන හඳුනාගෙන තියෙනවා. අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපනයන වෙළඳාමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයත් ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශයත් එකතු වෙලා අපි යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරන්න ලෑස්ති කරලා තියෙනවා. මං හිතන්නේ බුද්ධික පතිරණ ඇමතිතුමා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කෙත් ඒ සම්බන්ධයෙන් ගම්මාන කීපයක් අපි තෝරාගෙන
තියෙනවා.
අරු කතානායකතුමනි, මාතර දිස්ත්‍රික්කෙත් එහෙම තෝරාගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙන අතරේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, දැන් වාණිජ ඇමතිතුමා හරහා ලංකා සතුස සහ ඒ ආශ්‍රිත අලවි ජාලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අද රටේ ඇති වෙලා තියෙන සුපිරි වෙළඳසල්, හැබැයි මේවා සුපිරි කියලා කිව්වට අද මධ්‍යම පාන්තිකයෝ, පහළ මධ්‍යම පාන්තිකයෝ සහ ඉහළ මධ්‍යම පාන්තිකයෝ මේ වෙළඳසල් පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා එක පැත්තකින් සුපිරි වෙළඳසල් ජාලාවන් තියෙනවා. හුදකලාව ඇති කරපු සුපිරි වෙළඳසලුත් තියෙනවා. මේ සුපිරි වෙළඳසල් එක්ක මේ පැණි සහ හකුරු නිෂ්පාදන, අපි දන්නවා සුපිරි වෙළඳසල් වල තියෙන පැණි සහ හකුරු බැලුවොත් බොහෝ ඒවා මේ සීනි දිය කරලා හදපු ඒවා, සීනි උණු කරලා හදපු ඒවා, ප්‍රමිතියෙන් තොර පැණි ආශ්‍රිත නිෂ්පාදන තමයි තියෙන්නේ. ඒ නිසා මේ සැබෑ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මේ අලවි ජාලයට ඇතුල් කරන්න අමාත්‍යාංශයට විශේෂ වැඩපිළිවෙළක් යොදන්න බැරිද? පෞද්ගලික ව්‍යවසායකත් එක්ක සාකච්ඡා කරන්න.
ගරු කතානායකතුමනි, අමාත්‍යාංශයේ මේ වැඩේට ඍජුව මත ගැහුවොත් මං හිතන්නේ කරන්න අමාරුයි. ඒ දැනට පෞද්ගලික ආයතන විශාල පිරිසක් මෙතුමා කියන ඔය සුපිරි වෙළඳ සැල්වල කිතුල් සහ පැණි ආශ්‍රිත නිෂ්පාදන දැනටමත් අලවි කරන්න ඒ පෞද්ගලික ආයෝජකයන් විශාල උනන්දුවක් දක්වනවා. අපේ අමාත්‍යාංශය හරහා ඒ අය දිරිමත් කරලා ඒ නිෂ්පාදනවලට දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් අපනයන වෙළඳාමට අවශ්‍ය පුහුණු වීම් කටයුතු ලබා දෙන්නත්, ඒ අයට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන්නත්, අනිකුත් යටිතල පහසුකම් සැපයීමත් අමාත්‍යාංශය හරහා සිදු කරන්න කටයුතු කරගෙන යනවා.
හොඳයි.
තුන්වෙනි අතුරු ප්‍රශ්නය මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඉතාම සංක්ෂිප්තව ඒ ගැන යමක් සඳහන් කරා. මේ පොල් වේවා, හකුරු වේවා, ඒ වගේම තල් නිෂ්පාදන ආශ්‍රිත වේවා, කිතුල් නිෂ්පාදන ආශ්‍රිත වේවා තියෙන එක බරපතල ප්‍රශ්නයක් තමයි මෙහි ප්‍රමිතිය පිළිබඳ කාරණය. මෙය ජනතාවගේ සෞඛ්‍යටත් ඍජුවම බලපාලා තියෙනවා. ඉතින් ඒ නියාමන කටයුතු මම දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති කියලා. හැබැයි නිෂ්පාදකයා එකවර වැඩි මුදලක් උත්පාදනය කරගන්න ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන සිදු කරන එක නතර කරන්නත් යම් මැදිහත් වීමක් අමාත්‍යාංශයට කරන්න පුළුවන්.
මං හිතන්නේ ගරු කතානායකතුමනි, ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තමයි ඍජුවම සම්බන්ධ වෙන්නේ. ඒත් අපි බලනවා, මොකද දැන් දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත් අපනයනයේදී ඒ ප්‍රමිතිය හරියාකාරව නොතිබුණා නම් පාරිභෝගිකයන් ඒක ප්‍රතික්ෂේප කරනවා. අපි එතුමාගේ ඉල්ලීම පරිදි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශත් ඒ අයත් එක්ක එකතු වෙලා ඒ කටයුත්ත කරන්න.
හොඳයි. ඊළඟට ගරු බිමල් රත්නායක මැතිතුමා, කම්කරුව වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍යතුමාගෙන්
මම අහනවා. ගරු කතානායක.
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නය එක 2013 වර්ෂයේ 645යි මුලිත උදිතිකේ, 2014 වර්ෂයේ 654යි, 2015 වර්ෂයේ 1633ක් අර්ථසාධක අනුදාන සඳහා ලියාපදිංචි වෙලා තියෙන 1633. එතකොට අලුතෙන් 2013 382යි, 2014 292යි, 2015 1342යි. ඊළඟට ආ කොටසට පිළිතුර රජයට අයත් සමාගම් අධිරාජ්‍ය ආයතන පුජ්‍යලික අංශය කර්මාන්ත අංශය කෘෂිකර්මාන්ත අංශය සේවා අංශය 90 සහ 11 වර්ෂය 90 වෙනෙන් වශයෙන් ගම්කලු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහබැංකුව ඒ සිට එක්ස් දක්වා වූ අක්ෂරයන් අනුව නම් කරනු ලබන කලාපයට අනුකූලව සේවා යෝජකයන් ලියාපදිංචි කරන දත්ත පද්ධතියක් පවත්වාගෙන යනු ලැබයි. එලෙස පදිංචි වූ සේවා යෝජකයෙකුගේ යම් සමාජික වෙනුවෙන් දායක මුදලක් ලද විට අදාළ සේවා යෝජකයාට හිමි අක්ෂරය හා අංකය යටතේ එම සමාජිය ලියාපදිංචි වේ.
කරු අමතුමනි මම ස්තුතිවන්ත වෙනවා. නමුත් ඔබතුමා දන්නවා දැන් මේ ආරම්භ සේවක අර්ථසාධක අරමුදලත් ඒ වගේම ETF එකක් ඔබතුමාට නෙමෙයි අනිත් එක තියෙන්නේ. නමුත් මේ දෙකම එකම අංකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඒට අනුව ගත්තට පස්සේ කරු අමතුමනි මේක එක සේවා කම්කරු මේ සේවකයන් වැඩ කරන මම මේ ඉදිරිපත් කරලා තියෙන සේවා රැකියා ක්ෂේත්‍ර අනුව වර්ගීකරණයක් ඔවුන් සතුව තිබෙනවා. ඔබතුමාගේ කම්කරු අමාත්‍යාංශ සතුව නැතත් ETF එක යටතේ දෙනම ඒතර එකම අංකයකින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඉදිරියේදී හෝ දැන් බැරි වුණත් ඉදිරියේදී හෝ එම මම මේ ප්‍රශ්න කීපයක් අහලා තියෙන නිසා
ඊයේ ඔබතුමා මේ වැනි ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීලා මම අමාත්‍යාංශයට ගිහිලා දෙපාර්තමේන්තු විද්‍යාලින් සමග අත් වශයෙන් සාකච්ඡා කළා. ඔබතුමාගේ යෝජනාවේ තියෙන සදානීය தත්ත්වය මම අත් වශයෙන් තීරුම් ගත්තා. මම ඒ ගැන කටයුතු කරන්න
බලනවා. ලාසින්න දැනට මේ නැතත් ETF එක සතුව මම මේ අහලා තියෙන දත්ත ටික තිබෙන නිසා ඒක ඔබතුමාගේ අමාත්‍යාංශයට ලබා ගන්න කියලා ඒ නිසා ඉදිරි දිස්ත්‍රික්ක සම්බන්ධ ප්‍රශ්නවලදී
With all respect to the chancellor, that these replies given cannot be understood in proper perspective unless they are linked with the question. So I can reply, but only thing it is not understood in proper perspective unless it is linked with the question. He may understand, the Honorable Minister who raised the question, but as far as the others are concerned, they want to raise any other sub-question. They are dark. It is need for your consideration with all respect.
Right, okay.
I couldn't understood, sir.
Garu Amatthuma, Garu Amatthuma, Garu Sendrat Amatthuma, Garu Kamkaru Amatthuma, Amatthuma gena ka pahadili nahi kiyala.
Mad abne.
Mata obutuma kathanaka tumata kiyapu karuna හරිට ඇහුනෙත් නැහැ නිසා පැහැදිලි
මම කිව්වේ වෙන කතානායකතුමාට මම එතුමාගේ අවධානය යොමු කළේ මේ පිළිතුරු දෙනකොට හරියාකාරව සමාහෙට තීරුම් ගන්න අමාරු වෙනවා මේ ප්‍රශ්නයක් කිව්වේ නැත්තම් ඒ ප්‍රශ්නයක් කිව්වොත් ඒ ප්‍රශ්නය සමග උත්තරේ දුන්නොත් මම හිතන අනිත් මන්ත්‍රීවරුන්ටත් මේක අවබෝධ කරගන්න පාසි මම දන්න ඔබතුමාගේ ප්‍රශ්න වෙලාව
ගරු හැමතිස්සෙම එක හැම නැත්නම් වෙලාව අපි දික් කරන්න වෙනවා ඇයිත් අපි පැයකුත් පරක් වෙලා අනික් කටයුතු වලට ගියේ. දෙවෙනි වටය ගරු රංජිත් සොයිසා මහත්තුමා ප්‍රශ්න අහනවද? ප්‍රංශාංක දෙක සභාගත කරන්න. හොඳයි. ප්‍රශ්නාංක 6 ගරු එම් සල්මන් මහත්තුමා ප්‍රශ්න අහනවද? සභාගත කරන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 දැරිය ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මහත්තුමා අපි කාල වේලා ඉතුරු කින්දා විශේෂයෙන්ම මේ 23 දෙක යටතේ මම ඉල්ලීමක් කරනවා අපිට ලබා දී තියෙන සටහන අනුව ඉදිරිපත් කරන්න කියලා.
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට ආයුර්වේද බෙහෙත් නිෂ්පාදනය සම්බන්ධ කේන්ද්‍රීය රාජ්‍ය සංස්ථාවයි. මෙම රාජ්‍ය සංස්ථාව එකෙහි සභාපති කළමනාකාර අධ්‍යක්ෂකවරයා විසින් නීති විරෝධීව පත්සී පත්වීම් 302කට ඉඩ තිබේදී 359ක් නීති විරෝධී පත් කරමින් ටෙන්ඩර් පටිපාටිය බැහැරව කටයුතු කිරීමෙන් එහි අමාත්‍යංශයෙන් නෙවන ලද අධ්‍යක්ෂක නියෝජ්‍යාධ්‍යක්ෂක දෙදෙනාම ටෙන්ඩර් කොමිටියෙන් ඉවත් කිර අක්‍රමිත පරිපාලන හේතුවෙන් ආයතනය සම්පූර්ණයෙන් නඩපැනවී ඇති බව ගරු ඇමතිතුමා පිළිගන්නේද. මේ අනුව ඇතිවුණුණු වෘත්තීය සමිති උද්ඝෝෂණයේදී ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, විධායක නිලධාරී සංගමය, ස්ථානභාර නිලධාරී සංගමය, කළමනාකාර සහකාර සංගමය ගෙන ගිය වැඩපිළිවෙලට අනුව හදිසියේ සැප්තැම්බර් 15 වෙනිදා කර්මාන්ත ශාලාව වහලා දැම්මා. ඊයේ යුත්ත වුණු බව ප්‍රකාශ කළද මේ දිනවල පාඩුව 180ක් පමණ බවට පත් වෙලා තිබෙනවා. දෙක, එහි සේවකා වෘත්තීය සංගම් අඛණ්ඩව ගෙන යන උද්ඝෝෂණය යහපත් කාර්යංශ පාලනයක් ඇති කිරීමට සඳහා වර්තමාන පාලකයන් ඉවත් කර කටයුතු කොට සංස්ථාව සුරකීමට ගරු ඇමතිතුමා කටයුතු කරනවාද කියන කාරණේ, මොකද භාණ්ඩාගාරයේ නියෝජිතයත් අධ්‍යක්ෂ මණ්ඩලයට එන්නේ නැහැ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලෙන් කලින් සඳහන් කර නිලධාරී දෙදෙනාම අයින් කළා තිබෙනවා. ඒ වගේම උසස් අවසාන වශයෙන් උසස් තනතුරු නිලතල කොමිටියද මේ ආයතනයේ ප්‍රධානියාගේ පත්වීම අනුමත කළා නැහැ කතානායකතුමනි. එනිසා ගරු ඇමතිතුමාගේ අවධානය මේ රටේ වෛද්‍යවරු දහස් ගණනක් බෙහෙත් ගන්න මෙම ආයතනය ආරක්ෂා කිරීමට අදාළ වෙනස්කම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සිදු කරලා නිවැරදි පාලන තන්ත්‍රයක් ඇති කිරීමට කටයුතු කරන්න.
මේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට ගරු කතානායකතුමනි, මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මම දන්නේ මට මේක ටිකක් කතා කරන්න තියුණා නම් ඊටත් වඩා හොඳට පැහැදිලි කරන්න තියුණා මේ ගරු සභාවට සත්‍ය తත්වය. මම උත්තරේ වශයෙන් කියන එක පිළිතුර නැත. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වී නොමැති අතර 2016-09-20 දින සිට ආයතනය නැවත නිෂ්පාදන කටයුතු සඳහා විවෘත කළ අතර නිෂ්පාදන කටයුතු සිදු කරමින් පවතී. අතිගරු ජනාධිපතිතුමා විසින් 2015-12-28 වෙනි දින විවෘත කරන ලද නව සාකසාර විශ්වාදනාගාරයේ සේවය සඳහා සේවයේ අත්‍යවශ්‍යතාවය මත කොන්ත්‍රාත් පදනම් මත සේවකයින් බඳවා ගැනීම සිදු කර ඇත. ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව ප්‍රසම්පාදන කටයුතු සිදු කර නොමැති අතර සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා වශයෙන් විසින් 2016-02-10 වෙනි දිනැතිව පත් කරන ලද ප්‍රසම්පාදන මණ්ඩලයක් මගින් ප්‍රසම්පාදන කටයුතු සිදු කරනු ලැබේ. මම මේකෙදි කියන්න ඕනේ සියලුම දේවල් කළ තියෙන ටෙන්ඩර් අමාත්‍යාංශ ටෙන්ඩර් මණ්ඩලය. ඒ විතරක් නෙවෙයි, සභාපතිවරයාට බලය තියෙනවා 102,000ක් වෙන දක්වා එයාට එයාගේ ටෙන්ඩර් අනේ. අද වෙනතුරු සභාපතිවරයා එකම තමන්ගේ බලතල පාවිච්චි කරලා නැහැ, 102,000 දක්වාත් සම්පූර්ණ භාණ්ඩ අරගෙන තියෙන ටෙන්ඩර් මගින් අමාත්‍යාංශ ටෙන්ඩර් මණ්ඩලය මගින්. ඒක නිසා ඒක අසත්‍යයි. දෙක, පිළිතුර නිලධාරීන් ඉවත් කිරීමක් සිදු නොකරේ. වර්තමාන පාලකයන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ආයතනයේ සංවර්ධනය වන පරිදි කරගෙන යන නිලධාරීන් වන අතර ඔවුන් ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් චෝදනා ඉවත් වී නොමැති බවන් කිසිදු අයෙකු ඉවත් කිරීමට කටයුතු කර නොමැත. වර්තමාන පාලන අධිකාරිය සේවයට පැමිණීමෙන් පසු නිෂ්පාදනය සහ අලවියේ ප්‍රගතිය පහත පරිදි සිදුවේ. 2014 පිරිවැය 2014 නිෂ්පාදන පිරිවැය තියෙනවා ගරු කතානායකතුමනි මිලියන 270.21. 2013ට ගත්තාම 2013 තියලා තියෙනවා මිලියන 282.32. මිලියන 12.11කින් 2014 වර්ෂයේදී මේ පිරිවැය අඩු වෙලා තියෙනවා. නමුත් 2015 මේ පිරිවැය වැඩි වෙලා තියෙනවා මිලියන 291.08ක් දක්වා. ඒ කියන්නේ එදා තිබුණ 2013ටත් වඩා වැඩි ප්‍රමාණයක් මිලියන වලින් මෙවර. එතන නිෂ්පාදනයේ වැඩිවීම මිලියන 20.87ක් 2015ට. 2016 ගත්තොත් මුල් මාස 5ේදී 2015ේදී මුල් මාස 5ේදී පිරිවැය මිලියන 104.7 මිලියන. නමුත් 2016 මුල් මාස 5ේදී මිලියන 141.557ක් ඒ කියන්නේ මිලියන 36.87කින් 35%කට වඩා වැඩි ප්‍රමාණයකින් නිෂ්පාදන ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක තියෙනවා මේ ගරු කතානායකතුමනි අරිෂ්ඨ ආසව ක්වාත තෛල සිරප් වගේ ඒවා. ඒකේ තියෙන්නේ 2013ේදී 513,719ක් නිෂ්පාදනය කරලා තියෙනවා. 2014 වෙනකොට ඒක 415,096කට අඩු වෙලා තියෙනවා. නමුත් නව පාලන අධිකාරිය යටතේ 2015ේදී 513,839ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අනිත් එක චූර්ණ කල්ක ලේ ලේප රස වටිකා ගුගුල් කියන ඒවයි කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 2013ේදී 70,914ක් කිලෝ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක කඩාගෙන වැටලා තියෙනවා 2014ේදී 59,948කට. ඒක වැඩි වෙලා තියෙනවා දැන්ට 2015 වර්ධනය 65,670යි. ඒ කියන්නේ හැම පැත්තෙම බැලුවොත් වර්ධනයක්. ඒ අරින්න අලවි ප්‍රගතිය. අලවි ප්‍රගතිය 2014 වර්ෂයේ රාජ්‍ය හා පුද්ගලික දෙකටම අලවි කරපු අලවි ප්‍රගතිය මිලියන 444.94යි. 2015ේදී ඒක වැඩි වෙලා තියෙනවා මිලියන 527.22ක් වෙනකම්. අලවියේ වැඩිවීම මිලියන 82.28කට වැඩි වෙලා තියෙනවා. අපි මේ මාස 4 ගත්තොත් තියෙන ප්‍රගතිය 2015 අප්‍රේල් දක්වා ජනවාරි සිට අප්‍රේල් දක්වා තිබුණේ ආදායම මිලියන 153.737ක් අලෙවිය. ඒක වැඩි වෙලා තියෙනවා 2016 අප්‍රේල් දක්වා මිලියන 193.44ක් දක්වා. එනිසා විවෘත වෙළඳපොළ ඉලක්ක කරගත් නව ශාකසාර නිෂ්පාදනාගාරයක් 28/12/2015 දින විවෘත කරා නිෂ්පාදන ඖෂධ අලෙවිය සඳහා අලුතින් යාපනය මාතර බොරැල් ආයුර්වේද රෝහලේ පරිසරයේ නව අලෙවිසල් විවෘත කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මම කියන්න ඕනේ මේ මේකේ වෘත්ති සමිති ගැන මේ පළවෙනි වට නෙවෙයි මෙහෙම සභාපතිවරුන් අයින් කරන්න හදුවේ. මේ තිස්ස කරලියද්ද මැතිතුමා ඉන්න කාලේ එතුමා පත් කරා සභාපතිවරේ පරිපාලන ලිකාරියේ. එයාව මොනවද කරේ පහර දීලා පන්නලා දැම්මා. ඒ වෙලාවේ. ඊට පස්සේ හිටියා සායක්කාර ජයවර්ධන කියලා ජෙනරල් මැනේජර්. එතුමත් පරිපාලන නිලධාරියෙක්. එතුමට ගහලා පහර දීලා තුවාල කරලා පළවල හැරියා. අදත් ගංගොඩ වෙල උසාවියේ තවම නඩුව තියෙනවා. තුන්වෙනි එකට ලංකා වරකාගොඩ මෙනිවිය කියලා හිටියා HR මැනේජර්. මේ HR මැනේජර්ව ගත්තේ සාලින් සානාගේ මැතිතුමා. ගත්තේ රෝහිත අබේගුණවර්ධන කියලා. මටත් තිබුණා ඒවා බලලා මෙයාව දොට්ට දාන්න. මම මැදිහත් වෙලා මං කිව්වා අහිංසක මිනිස්සුන්ට මං ඇහුවා රාජකාරියේ වැරදි තියෙනවද කියලා. රාජකාරියේ වැරදි නෑ දේශපාලන වැරද්දක්. මේ අලුත්ෙන් ආණ්ඩුවක් ආවා. මං කිව්වා එහෙම මිනිසුන්ව දොට්ට දාන්න බෑ ආණ්ඩුව ආවයි කියලා. මේකට නෙවෙයි අපි යහපාලනයක් හැදුවේ කියලා මං කිව්වා වහාම ඇතුළට ගන්න කියලා අපි යැව්වා. අපි ඒ වගේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ නෑ. මොකද අපිටත් තිබුණා එමනම් රෝහිතගෙන් අත් ගාවේ සාලින්ද ඇමතුමා දුන්නේ කියලා දොට්ට දාන්න මිනිසුන්ගෙත් අල්ලලා. අපි නැවත රසා දුන්නා. මේගොල්ලෝ මේ වගේ මේගොල්ලෝ පරිපාලනය අතර අරගෙන මේගොල්ලෝ කරන්නේ දැන් ඇවිල්ලා මාත් එක්ක කතා කරා කිසිම වෘත්තීය ඉල්ලීමක් නැහැ. සිරිනාල්ද මෙල් මැතිතුමා ආවා සාකච්ඡාවට. අන්තිමට කිව්වා තමුන්නාසල කිව්වා නේද ප්‍රගතියක් නැහැ කඩාගෙන වැටලා කියලා. දැන් බලනකොට ඔක්කොම ප්‍රගතියනේ. තමුන්නාසල මාකටින් මැනේජර් මෙයාට විරුද්ධ වෙන මාකටින් මැනේජර්කම මේ තියෙන මාකටින් රිපෝට් එක. මේ මාකටින් රිපෝට් එක අනුව බැලුවාම ප්‍රගතිය. ඒ සැරේ ඇව්වා ඒ සැරේ කිව්වා එහෙමනම් අද සභාපතිවරු කී දෙනාද ප්‍රගතියක් ලබා දෙන්න පුළුවන්. සිරිනාල්ද මෙල් මැතිතුමා කිව්වා අපි දැකලා තියෙනවා මේවල. එහෙමනම් වෙන ප්‍රශ්න තියෙනවා නම් මේ ඇමතුමත් එක්ක කතා කරමු. ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා ගාවට ගියා. පන්න ගත්තා. අන්තිමට කතා කරලා පන්න ගත්තා. මොනවද මේ කතා කරන්න කියලා. කිව්වා ගිහිල්ලා කිව්ව ඕන තැන. ඊට පස්සේ ගියා ජනතා විමුක්ති පෙරමුණට. ගිහිල්ලා එතන හිටියා. දැන් ඇවිල්ලා පොදු විපක්ෂයට ගිහිල්ලා තියෙනවා. මේක තනිකර මේක එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක්. අනිත් එක මේ ප්‍රගතිය මේව නුරුස්සන කට්ටිය මේව එක ගන්න වැඩ පිළිවෙලක් මට තව හුඟක් කියත හැකි මේක ගැන. මේකේ ඇත්ත తত্ত্বය තමුන්නාසකේ පියා හදපු සංස්ථාව මා තමුන්නාසකේ පියා හදපු දීවර සංස්ථාවේද අපි රැක බලා ගත්ත අපි දියුණු කරා මතක තියාගන්න. එතකොට අදත් මට වාර දීලා තියෙනවා අපි මේක ඉතාමත්ම හොඳ දියුණු තත්වයකට මේ නවීන තාලේ මේ වේගට අපි තමුන්නාසලා තමුන්නාසකේ පියා මේව හැදුවේ UNP ආණ්ඩුවක් යටතේ. ඒකත් මතක තියාගන්න. ඒ නිසා මේක එක්සත් ජාතික පක්ෂය තුල හදපු සංස්ථාවක් මේවා අපි ඉතාමත්ම හොඳ තත්වයකට අපි ගේනවා. කඩාකප්පල්කාරීන් කීප දෙනෙක් අද සේවකයේ භාගයක් වැඩ
භාගය ඉතුරු වෙලා තියෙන්නේ.
මේ ගැන අපි ඊයේ දවස පුරාම විවාද කළා. ඊයේත් කතා කළා. මට මේ ගැන ඊයේත් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුම අමතකයි මුගක් කියලා මේ ගැන කතා කළා. මේ ගැන වාදයක් කරන්න ඉඩ දෙන්න බෑ. පැය කමාරක් පරක් වුණා.
We have business for the day. දවසේ වැඩ කටයුතු
තියෙනවා. Yeah, we have to do that. අවදාන කැමති නැහැ කන මට ඊයේ තමයි වෙලාව නැති කියලා මේ පස්සේ සම්බන්ධයෙන්. වැය කළා. සාකච්ඡා කරන්න. ඔනබල් මිනිස්ටර් you can give that attention shall we move on to the next one.
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව පිළිබඳ සුනිල් හඳුනිගත් මැතිතුමා කෝප් කමිටුවේ සභාපතිතුමා අමතන ලද ලිපිය මම සභාගත කරනවා. ඒ ගැන ගරු ඇමතිතුමාත් කෝප් කමිටියත් කටයුතු කරයි කියලා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනවා.
නයි ගරු ඩග්ලස් දේවානන්ද ඔනබල් ඩග්ලස් දේවානන්ද ඔලිටින් I would like to come get your attention this type questions like this rather than coming under section 23(2) can be raised as a question.
Okay.
I would like to request you to look at that in the future. Okay.
கௌரவ கல்வி அமைச்சர் அகில விராஜ் காரியவசம் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு கௌரவ சபாநாயகர் அவர்களுக்கு நன்றி கூறிக்கொண்டு கௌரவ கல்வி அமைச்சர் அகில விராஜ் காரியவசம் அவர்களிடம் தமிழில் கேள்விகள் எழுப்புகின்ற பொழுது அவர் அதற்கான பதில்களை தன்னுடைய பிரதி அமைச்சர் கூடாக சொல்ல முற்படுவதையும் வரவேற்று அதற்கு நன்றி தெரிவித்துக் கொண்டு நுவரேலியா மாவட்டத்தில் நுவரேலியா ஹட்டன் அங்குராகத்த கொத்மலை வலப்பன ஆகிய 5 கல்வி வலயங்கள் உள்ளன. இந்த மாவட்டத்தில் தமிழ் பாடசாலைகளை பொறுத்தவரையில் நுவரேலியாவில் 116, ஹட்டனில் 106, வலப்பனையில் 26, கொத்மலையில் 37, அங்குராகத்தில் 11 என்ற வகையில் மொத்தமாக 296 பாடசாலைகள் உள்ளன. இந்த வகையில் நுவரேலியா மற்றும் ஹட்டனை பொறுத்தவரையில் 222 தமிழ் பாடசாலை மூலம் உள்ளன. இவ்விரு வலயங்களிலும் சிங்கள மொழி மூல பாடசாலைகள் சுமார் 75 வரையிலே உள்ளன. இந்த நிலையில் நுவரேலியா கல்வி வலயத்தில் சிங்கள மொழி மூலமான கல்வி பணிப்பாளரின் கீழான நிர்வாகம் நடைபெறுவதாகவும் ஹட்டன் கல்வி வலயத்தில் தமிழர் இல்லாத ஒருவருக்கே பதவி வைத்து வருவதாகவும் அம்மக்கள் தெரிவிக்கின்றனர். மேற்படி மாவட்டத்தில் கல்விசார் அனைத்து விடயங்களும் சிங்கள மொழி மூலமே இடம்பெறுவதாகவும் தமிழ் மொழி மூலம் பாடசாலைகளுக்கு சிங்கள மொழி மூலமான பணிப்பாளர்களும் ஆசிரிய ஆலோசகர்களும் சென்று மேற்பார்வை செய்கின்ற நிலை உருவாகியிருப்பதாகவும் மேலும் தெரிய வருகின்றது. இவ்வாறு மொழி புரியாத அதிகாரிகள் செயல்படுகின்ற நிலையில் அப்பகுதியில் தமிழ் கல்வி நிலையை மேம்படுத்த இயலாததாக உள்ளதாக அப்போதைய கல்விசார் சமூகத்தினர் எடுத்து காட்டுகின்றனர். ஒரு மொழி மூலமான பாடசாலையில் அதிகம் காணப்படுகின்ற கல்வி வலயத்தில் அம்மொழி மூலமாக நிர்வாக கடமைகள் ஆற்றக்கூடிய ஏற்பாடுகள் மேற்கொள்ளப்படுவதன் ஊடாகவே பாடசாலையில் மூலமான நோக்கங்களை முழுமையாக அடைய முடியும். அந்த வகையில் எமது நாட்டின் இலவச கல்விக் கொள்கையை எமது மாணாக்கர் அனைவரும் பெற்றுக் கொள்ளக்கூடிய வகையில் ஏற்பாடுகள் மேற்கொள்ளப்படுவது அவசியமாகும். நுவரேலியா மற்றும் ஹட்டன் பகுதிகளில் தமிழ் கல்வி வலயங்கள் ஏற்படுத்த நடவடிக்கை எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலையும் எடுக்கக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களையும் அமைச்சரவர் தருவார்கள் என கௌரவ சபாநாயகர் அவரிடம் எதிர்பார்க்கின்றேன்.
ගරු කතානායකතුමනි මං ගැසට් කරලා තියෙන්නේ දෙමළ මාධ්‍ය පිළිබඳව අපි රාජ්‍ය අමාත්‍යතුමා එතුමා පිළිතුරු දෙනවා. එතුමාට
ආර්බල් ස්ටේට් මිනිස්ටර් යස් ආර්බල් ස්ටේට් මිනිස්ටර්
ඒ බදල් විශේෂමහ ගෞරවස් ඩග්ලස් දේවානන්ද அவர்கள் நாங்கள் கேட்க வேண்டியது நீங்கள் கேட்கின்றீர்கள் ரொம்ப சந்தோஷம். இது எப்படி இருந்தாலும் நுவரேலியா மாவட்டத்தில் தற்பொழுது 5 கல்வி வலயங்கள் இருப்பதுடன் அந்த வலயங்களுக்குரிய பாடசாலைகளின் எண்ணிக்கை கீழே குறிப்பிடப்பட்டுள்ளது. ஆங்கராங்கத்த சிங்கள மொழி மூலமான பாடசாலை 57, தமிழ் மொழி மூலமான பாடசாலை 12, ஹட்டன் வலயத்தில் 36 சிங்கள பாடசாலைகள், 113 தமிழ் பாடசாலைகள், கொத்மலையில் 43 சிங்கள பாடசாலைகள், தமிழ் மொழி மூலமான பாடசாலைகள் 42, நுவரேலியாவிலே 32 சிங்கள மொழி பாடசாலை, 124 தமிழ் பாடசாலைகள், வலப்பனையில் 60 சிங்கள மொழி பாடசாலை, 29 தமிழ் பாடசாலைகள், மொத்தம் 228 சிங்கள பாடசாலைகள், 320 தமிழ் பாடசாலைகள் இருக்கின்றன. அரச கல்வி மீளமைப்பு நடவடிக்கையின் கல்வி முகாமத்துவத்தையும் புதிய அணுகுமுறையுடன் மேற்கொள்ள வேண்டும் என்பது உறுதிப்படுத்தப்பட்டுள்ளது. அதன்படி மாகாண கல்வி கட்டமைப்பு எதிர்காலத்தில் கல்வி வலயங்களில் எண்ணிக்கையை விரிவுபடுத்த மேற்கொள்ளப்படுவதற்கு திட்டமிட்டுள்ளது. இப்பொழுது 98 கல்வி வலயங்கள் இலங்கை முழுக்க இருக்கின்றன.
புதிய மீளமைப்பின் மூலமாக 150 வரைக்கும் செல்வதற்கான நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றது. ஆகவே அந்த சமயத்திலே இந்த வளையங்களுடைய எண்ணிக்கை அதிகரிக்கும் என்பதை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதேபோல நுவரெலிய மாவட்டத்திற்கு தேவையான கல்வி வளையங்களை மீண்டும் பூகோள அமைவின்படி அமைக்க முடியும். ஹட்டன் மற்றும் நுவரெலிய வளையங்களில் அதிக எண்ணிக்கையிலான தமிழ் பாடசாலைகள் இருப்பதால் மீளமைக்கும் திறனத்தில் அவ்வளையங்கள் மேலும் பிரிக்கப்படுவதால் கல்வி வளையங்களை அமைக்க இடம் உண்டு. கல்வி மீளமைப்பு திட்டத்தை எதிர்வரும் ஆண்டு முதல் தொடங்குவதற்கு ஏற்பாடு செய்யப்பட்டிருக்கின்றன. கடந்த வருடங்களில் வருடந்தோறும் கல்வி நிர்வாக சேவை உத்தியோகத்திற்கான ஆட்சேர்ப்பு பரீட்சைகள் நடத்தப்படவில்லை. எஸ்எல்இஎஸ் பரீட்சைகள் நடைபெறாததன் காரணமாகத்தான் கல்வி அதிகாரிகள் அங்கு இல்லாததற்கு காரணமாக இருந்திருக்கின்றது. இலங்கை கல்வி நிர்வாக சேவை தமிழ் மொழி உத்தியோகத்திற்கான குறைபாடுகள் காணப்படுவதோடு உங்களுடைய இதை நாங்கள் ஏற்றுக்கொள்கிறோம். தற்போது 850 ஆளணிக்கான பதவிகள் திறந்த மற்றும் மட்டுப்படுத்தப்பட்ட போட்டி பரீட்சைகளில் நடத்தி சேர்த்துக் கொள்ள நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றன. அந்த 850 பேர்களில் தமிழ் மொழி மூல சேவை அதிகாரிகளை ஆட்சேர்ப்பில் இணைத்துக் கொள்ள எதிர்பார்க்கப்படுகின்றது. எதிர்காலத்தில் அவ்வுத்தியோகத்தர்களுக்கான வளைய கல்வி பணிமனைக்கு சேர்த்துக் கொள்ளும் சந்தர்ப்பம் ஏற்படும் போது தமிழ் மொழி உத்தியோகத்தர்களுக்கும் தீர்வு கிடைக்கும் என்பதையும், ஏற்கனவே அந்த மாவட்டத்தில் அந்த மாகாணத்தினுடைய கல்வி அமைச்சராக நான் இருந்த காரணத்தினால் இந்த விஷயங்கள் எல்லாமே எனக்கு தெரியும். நாங்கள் அந்த நேரத்தில் எஸ்எல்இஎஸ் இல்லாத காரணத்தினால் எஸ்எல்பிஎஸ் 1 அதிபர் சேவையில் உள்ளவர்களைத்தான் பதில் கடமையாற்றும் உத்தியோகத்தர்களாக இப்பொழுது நியமிக்கப்பட்டு அவர்கள் மூலமாக சேவை செய்யப்பட்டு வருகின்றன. ஆனால் தொடர்ந்து இது செய்ய முடியாது. கட்டாயமாக உத்தியோகத்தில் நியமிக்கப்பட்டு எதிர்காலத்திலே சிறந்த கல்வி வளையங்களை உருவாக்கி அதன் மூலமாக சேவை செய்வதற்கான நடவடிக்கை எடுக்கப்படும் என்பதை தெரிவித்துக்
கொள்கின்றேன்.
பதிலீடாக உரியவர்களை நியமிக்க மட்டும் இந்த கால அவகாசத்துக்குள்ள பதிலீடாக தமிழ் மொழி மூலமான ஆக்களை நியமிச்ச நல்லம்
சேவையை செய்து வருகின்றார். எஸ்எல்பிஎஸ் 1 அதிபர் தரம் ஒன்றில் உள்ளவர்கள் இந்த சேவையை செய்து வருகின்றார்கள். இதற்கு மேலதிகமாக கல்வி வளையங்களிலே தமிழ் மொழி மூலமான சிங்கள அதிகாரிகள் தான் இருப்பதை நான் அறியக்கூடியதாக இருக்கின்றது. ஒரே ஒரு இடத்தில் மட்டும் தமிழ் ஹட்டன் கல்வி வளையத்தில் மட்டும் ஸ்ரீதரன் என்ற ஒருவர் தமிழ் வளைய கல்வி பணிப்பாளராக செயல்படுகின்றார்.